ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් කරන වැඩසටහන මේ වන විට ආරම්භ වෙලා තියෙන. ඉතින් ෆයිසර් එන්නතින් තමයි මේ කොරෝනා එන්නත් කරන වැඩසටහන ආරම්භ වුණේ. දැන් ඔස්ට්‍රේලියාවට ඇස්ට්‍රසෙනිකා එන්නතත් ලැබිලා තියෙනවා. ඉතින් ඇස්ට්‍රසෙනිකා එන්නත තමයි බහුතර ජනතාවට ලැබීමට නියමිතව පවතින ඔස්ට්‍රේලියාව තුළ. අපි හිතුවා මේ එන්නත් දෙක පිළිබඳවම කතා බහ කරන්න, විශේෂයෙන්ම මේ වෙලාවේ ඔස්ට්‍රේලියානු සමාජයේ ඇතිවෙලා තියෙනවා යම් යම් කුකුස් නැත්නම් යම් යම් ප්‍රශ්න, ඉතාම ප්‍රායෝගික ප්‍රශ්න ඒවා. ඒ තමයි මේ කෙටි කාලයකදී නිපදවපු මෙම එන්නත් ආරක්ෂිතද, ඒ වගේම මේ එන්නත් ලබා ගන්නායට ඇතිවෙන්නට පුළුවන් සයිඩ් ඉෆෙක්ට්ස් නැත්නම් මේ අතුරු විපාක මොනවද, එහෙම අතුරු විපාක ඇතිවෙලා තියෙනවා නම් ඇතිවෙනවා නම් මොන වගේ පියවරද අනුගමනය කළ යුත්තේ කියලා බොහොම ප්‍රායෝගික කාරණා, ප්‍රායෝගික ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා. ඉතින් ඒ ප්‍රායෝගික ප්‍රශ්න අපි ඉදිරිපත් කරලා උත්තර හොයාගන්න තමයි දැන් සූදානම් වෙන්නේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගන්නේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. අයබෝන් කියලා පිළිගන්න අපේ වැඩසටහනට ඔබතුමා වාදත්.
අයබෝන් මදුර
වෛද්‍යතුමනි, අපි මුලින්ම පැහැදිලි කරගෙන ඉමු මේ ෆයිසර් එන්නත හෝ ඇස්ට්‍රසෙනිකා එන්නත හෝ ලබා දෙන විට කොරෝනා වෛරසය සිරුරට එන්නත් කරනවාද කියන කාරණා. මොකද මේක සෑහෙන්න සමාජයේ කතාබහට ලක් වෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන නිසා.
ඔව් මදුර, මේ ප්‍රශ්නයට කෙටිම පිළිතුර කොරෝනා වෛරසය කිසිසේත්ම මේ එන්නත් වලින් එන්නත් කරන්නේ නැහැ දේහයට. මේ සරලව පැහැදිලි කරනවා නම් ඇත්තටම මේ එන්නත් වලදී සිදු කරන්නේ මේ කොරෝනා වෛරසයේ තිබෙන මේ S ප්‍රෝටීනය නැත්තම් ස්පයික් ප්‍රෝටීනය අප දේහය තුළ ඇති කරලා ඒ මගින් ප්‍රතිශක්තිය කරන්න ක්‍රම දෙකකට මේ ජානමය පණිවිඩය අරගෙන යනවා. දැන් ෆයිසර් එන්නතේදී සිදුවෙන්නේ මේ S ප්‍රෝටීනය හදන්න අවශ්‍ය ජානමය පණිවිඩය mRNA හරහා අරගෙන යනවා. එතකොට මේ පණිවිඩය අපේ සෛලවලට ගියාට පස්සේ මේ mRNA පණිවිඩය මගින් අපේ සෛලය තුල S ප්‍රෝටීනය හදලා ඉන්පසුව ඒ S ප්‍රෝටීනේ උදෙසා ප්‍රතිදේහ ඇති වෙනවා අපේ ශරීරය තුලදී. ඉතින් මෙහිදී කිසිම වෛරසයක් යන්නේ නැහැ. දැන් ඇස්ට්‍රසෙනිකා එන්නත කතා කරාම එහිදී සිදුවෙන්නේ මේ ජාන්මය පණිවිඩය අපේ දේහය තුළට අරන් යන එක. ඉස්සල වගේම S ප්‍රෝටීනය අපේ දේහය තුළ නිපදවීම සඳහා. හැබැයි මෙහිදී ජානමය පණිවිඩය ගෙන යන ක්‍රමේ පොඩි වෙනසක් තියෙනවා. ෆයිසර් එන්නතේදී mRNA මගින් මේ පණිවිඩය ගෙනිච්චට ඇස්ට්‍රසෙනිකා එන්නතේදී මේ සඳහා අපි වෛරස් වාහකයෙක් නැත්තම් වෙක්ට කෙනෙක් යොදා ගන්නවා. ඒ සඳහා යොදාගන්නේ අපිට නිතරම හම්බ වෙන මේ කොමන් කෝල් නැත්තම් කැස්ස හෙම්බිරිසාව ඇති කරන ඇඩිනෝ වෛරසය. හැබැයි මේ ඇඩිනෝ වෛරසයට අපේ දේහය තුළ එන්නත් කරාට පස්සේ ගුණණය වෙන්න බෑ. ඒ කියන්නේ අපිට කැස්ස හෙම්බිරිසාව හැදෙන්න බෑ මේ ඇස්ට්‍රසෙනිකා එන්නත හරහා. එහිදී වෙන්නේ ඒ ජානමය පණිවිඩය ඒ ඇඩිනෝ වෛරසය හරහා එන්නත් කරාට පස්සේ අපේ දේහය තුළ S ප්‍රෝටීනය ඇති වෙනවා. හැබැයි අර ඇඩිනෝ වෛරසය නැත්තම් කොමන් කෝල් වෛරසය කැස හෙම්බිරිසාව ඇති කරන වෛරසේ එතනින්ම මැරිලා යනවා. ඉතින් මේ ආකාරයට තමයි එන්නත් දෙක කොරෝනා වෛරසයට එරෙහිව අප දේහය තුළ ප්‍රතිදේහ හදන්නේ. ඉතින් කිසිම විටක මේදී කොරෝනා වෛරසය පණ පිටින් හෝ පණ නැතුව හෝ එන්නත් කරන්නෙම නැහැ.
ඔව්, දැන් ඊළඟට තියෙන තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි වෛද්‍යතුමනි, දැන් මේ එන්නත් සියල්ලම පාහේ මේ ඊටාම කෙටි කාලයකදී නිපදවපු එන්නත්. ඉතින් දැන් මෙහෙම කෙටි කාලයකදී නිෂ්පාදනය කරපු මේ එන්නත් ආරක්ෂිතද කියන ප්‍රශ්නයත් ජනතාව තුළ තියෙනවා. මේකට කොහොමද වෛද්‍ය විද්‍යානුකූල උත්තරයක් ලබා දෙන්නේ?
ඔව්, එය ඕනම කෙනෙකුට ඇතිවන සාධාරණ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් එන්නතක් නිපදවන්න අපිට අවුරුදු 5ක් විතර යනවා අඩුම වශයෙන්. නමුත් මේ එන්නත වසරකටත් වඩා අඩු කාලයකදී ප්‍රතිකාර සඳහා ලැබිලා තියෙනවා. මෙහිදී සිදුවෙන්නේ අපිට අමතක කරන්න බෑ, මේක අවුරුදු 100කට පස්සේ පැමිණි පැන්ඩමික් එකක් නැත්තම් වසංගතයක්. ඉතින් මෙහිදී විද්‍යාඥයෝ හැම රටවලම වගේ එකතු වෙලා ඒ තමන්ගේ දැනුම අනිත් අයත් එක්ක බෙදාගත්තා ඒ පරීක්ෂණ වලදී. ඒ වගේම තමයි ලෝකේ පුරාම ඒ රටවල් වල ආණ්ඩු සහ විවිධ ඖෂධ සමාගම් මේ එන්නත් සඳහා විශාල දායකත්වයක් දැක්වුවා. ඒ නිසා ඉතාමත්ම ඉක්මන් කෙටි කාල සීමාවක් තුළදී මේ එන්නත නිපදවන්නට හැකි වුණා. ඉතින් මේ වසංගතය සඳහා එන්නතක් හැර වෙන විකල්පයක් අපිට පේන තෙක්මානක නෑ. මම හිතන්නේ වෙන කිසිම රෝගයකට මේ තරම් ඉක්මනට මේ ලෝකේ පුරාම මේ තරම් පරීක්ෂණ වෙලා මේ තරම් පරීක්ෂණ කරලා මේ ඉක්මනින් එන්නතක් නිපදුවා කියලා.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත සහ ෆයිසර් එන්නත පිළිබඳව. විශේෂයෙන්ම මෙහි තිබෙන අතුරු විපාක මොනවාද, එසේ අතුරු විපාක ඇති වෙනවා නම් ඒ සඳහා කුමක් කළ යුතුද කියන කාරණා සම්බන්ධයෙන් මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා තමයි අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගෙන සිටින්නේ. වෛද්‍යතුමනි, දැන් මේ ෆයිසර් එන්නත හෝ ඇස්ට්‍රාසෙනිකා එන්නත හෝ ලබා ගන්නා අයට ඇති වෙන්නට පුළුවන් අතුරු විපාක මොනවාද කියලා මේ දවස්වල බොහෝම පුද්ගලයන් විමසෙල්ලෙන් පසුවන්නේ. අපි ඒ ගැන පැහැදිලි විස්තරයක් කරමු.
ඔව්, ඒ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නය. අතුරු විපාක ගැන කතා කරද්දී මේ එන්නත් දෙකම දැන් ඔස්ට්‍රේලියාව තුළ දීමට පටන් අරගෙන තියෙනවා. ඊට කලින් එංගලන්තයේ මේ එන්නත් දෙකම දෙන්න පටන් ගත්ත. ඒ අයගේ අතුරු විපාක දක්නට ලැබුණේ සෑම දාහකටම 3 දෙනෙක්ගේ වගේ. ඒ අතුරු විපාකත් ඉතාමත්ම සුළු අතුරු විපාක තමයි වැඩි වශයෙන්ම දක්නට ලැබුණේ. දැන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ වැඩියෙන්ම දකින්න තිබ්බ අතුරු විපාකය තමයි එන්නත් දුන්න ස්ථානයේ වේදනාව, එහෙම නැත්නම් මේ අල්ලන විට ඒ ප්‍රදේශයේ කැක්කුම ඇති වෙන එක. ඊට අමතරව ඔළුවේ කැක්කුම, කායික දුර්වල බව, මේ මාංශ පේශීව වේදනාව වගේවත් බහුලව දක්නට ලැබුණා. ඊට අමතරව මේ ඇස්ට්‍රාසෙනිකා එන්නතේ උණ, හන්දි වේදනාව, වමනය වගේ අතුරු විපාකත් දකින්නට ලැබුණා අඩු වශයෙන්. ඉතාමත්ම දුර්ලභව මේ අසාත්මිකතාවය දකින්නට ලැබුණා. ඒ වගේම තමයි ෆයිස එන්නත ගත්තාම ෆයිස එන්නතේ එන්න දුන් ස්ථානයේ වේදනාව බහුල වශයෙන් මේ දකින්නට ලැබිලා තියෙනවා. ඊට අමතරව කායික දුර්වල බව, ඇඟේ පණ නැති ගතිය, ඔළුවේ කැක්කුම, මාංශ පේශී වේදනාව, ඒ වගේ දේවල් දකින්නට ලැබිලා තියෙනවා. ඊට අමතරව මේ හන්දි වේදනාව උණ වගේවත් එතරම් බහුල නොවන අතුරු විපාක විදිහට සඳහන් කරන්න පුළුවන්.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරමු. දැන් ඒ ආකාරයෙන් අතුරු විපාක ඇති වුණොත් එහෙම ඒ අදාළ පුද්ගලයන් කුමක් කළ යුතුද කියන කාරණා සම්බන්ධයෙන්.
පළමු වෙන දේ තමයි මදුර අපි මේ අතුරු විපාක ඇතිවීම වළක්වා ගන්න ඕනේ හැකියාව. ඉතින් පළමු වෙන දේ තමයි මේ එන්නත තමාට සුදුසුද, ඒ කියන්නේ තමාට ලබා ගැනීමට හැකිද කියන එක තමන්ගේ වෛද්‍යවරයෙක්ව සාකච්ඡා කරන්න. බොහෝ අයට මේ එන්නත ලබා ගන්නට පුළුවන්. ඉතාමත්ම කලාතුරකින් කෙනෙකුට තමයි මේ එන්නත ලබා ගැනීමට සුදුසුකම් නැති වෙන්නේ. ඉතින් ඊට අමතරව එන්නත ලබා ගැනීමෙන් පසුව ඒ එන්නත ලබාගත් ස්ථානයේම ඒ පුද්ගලයා විනාඩි 15ක් 30ක් පමණ තබා ගන්නවා එන්නත ලබා දීමෙන් ඇතිවන ෂණික අතුරුඵල සඳහා ප්‍රතිකාර කිරීමට. ඉතින් කෙනෙකුට ඒ අසාත්මිකතාවය වගේ අතුරුඵල පළමුවෙනි විනාඩි 15 වගේ ඇති වෙන්න පුළුවන් නිසා තමයි ඒ පළමුණු විනාඩි 15 30ක් අතර කාල සීමාවක් ඒ අයව ඒ එන්නත ලබාගත් ස්ථානෙම තබාගෙන ඒගොල්ලොම පරීක්ෂා කරනවා. එන්නත ලබා ගැනීමෙන් පස්සේ ගෙදර ගියාට පස්සේ කෙනෙකුට අතුරු විපාක ඇති වෙනවා නම් ඒ තමාගේ වෛද්‍යවරයා එක්ක සම්බන්ධ වෙන එක තමයි වැදගත්ම දේ. එහෙම නැත්නම් මේ අතුරු විපාක ඉතාමත් දරුණු තත්වේ නම් හැකි ඉක්මනින් රෝහලට යෑම තමයි වැදගත් වෙන්නේ. මදුර අපි කියන්න ඕනේ දැන් මේ වෙද්දි මිලියන 250කට කිට්ටුව මේ එන්නත ලබා දීලා තියෙනවා. ඉතින් මේ වගේ මිලියන 250ක පමණ එන්නත් ලබා දීමෙන් පස්සේ අතුරු විපාක ඉතිවිලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. අපි සලකී යුතුයි හැම එන්නතකම අතුරු විපාක ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒක බලද්දි ඉතා කෙටි කාලයක් තුල මේක නිපදුවත් ඉතා විශාල ප්‍රමාණයකට දැන් එන්නත් කරලා තියෙන නිසා අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් මේ අතුරු විපාක ඉතා අඩු බවට. හැබැයි එක දෙයක් තිබෙනවා මදුව, දැන් දීර්ඝ කාලීන අතුරු විපාක ගැන අපි වැඩි යමක් දන්නේ නැහැ. මොකද එය කෙටි කාලයක් තිබුණ නිසා. නමුත් රසායනාගාර පරීක්ෂණවල ඒ වගේම මේ එන්නත නිපදවපු ආකාරය ගැන කලකළු බැලුවාම විද්‍යාඥයින්ට පැහැදිලිවම පේනවා මේ අතුරුඵල දීර්ඝකාලීන අතුරුඵල වුණත් ඉතාමත්ම සුළු වශයෙන් තමයි ඇති වෙන්න පුළුවන් වෙන්නේ.
අපි කතා බහ කරමින් පසු ඊයේ ඔස්ට්‍රේලියාවේ ලබා දෙන ෆයිසර් එන්නත සහ ඇස්ට්‍රසෙනිකා කොරෝනා එන්නත ගත් පසු එයින් ඇති විය හැකි අතුරු විපාක මොනවාද සහ එසේ අතුරු විපාක ඇති වුහොත් කුමක් කළ යුතුද කියන කාරණා සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් වදුරලිය මහතාව. වෛද්‍යතුමින් අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
සුබ දවසක් මන්දුන්.
SBS Radio.
Like කරන්න, share කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, SBS Sinhala Facebook page follow කරන්න.